අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඩොනමෝර ආණ්ඩු ක්‍රමය වගේම තවත් ඉතා සුවිශේෂී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව. ඒ තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන එක. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන එක තමයි අද අපි කතා කරන්නේ පුළුල් විදිහට. ඔබ දන්නවා ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් 1948. 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන්නේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්. දරුවනේ, 1944 දෙසැම්බර් මාසයේ සෝල්බරි කොමිසම ලංකාවට එනවා. සෝල්බරි සාමිවරයාගේ මූලිකත්වයෙන් සෝල්බරි කොමිසම ලංකාවට ඇවිල්ලා ලංකාවට අලුත් ආණ්ඩු ක්‍රමයක් නිර්දේශ කරනවා. මෙතෙක් කල් තිබෙ ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවනේ 1944 දී ලංකාවට ආපු සෝල්බරි කොමිසම විසින් ලංකාවට අලුත් ආණ්ඩු ක්‍රමයක් නිර්දේශ කරනවා. ඒ තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1948 දී තමයි ලංකාවට හඳුන්වා දෙන්නේ. එතකොට දරුවනේ, 1944 දී ලංකාවට ආපු සෝල්බරි කොමිසම ලංකාවට ගැලපෙන ආකාරයේ ශ්‍රී ලාංකිකයන්ට පාලන කටයුතු සම්බන්ධව පූර්ණ බලතල හිමිවන ආණ්ඩු ක්‍රමයක් ලබා දෙන්න නිර්දේශ කරනවා. ශ්‍රී ලාංකිකයන්ට පාලන කටයුතු සම්බන්ධයෙන් පූර්ණ බලතල ලබා දෙන ආණ්ඩු ක්‍රමයක් සෝල්බරි කොමිසම විසින් නිර්දේශ කරනවා. ඉතින් සෝල්බරි කොමිසම වාර්තාවක් හදනවා. සෝල්බරි කොමිසම ලංකාවට ඇවිල්ලා වාර්තාවක් හදනවා, මෙන්න මේ වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලංකාවට හඳුන්වා දීම උචිතයි කියලා. සෝල්බරි කොමිසම ලංකාවට ඇවිල්ලා සෝල්බරි කොමිසම විසින් 1945 වර්ෂයේ සැප්තැම්බර් මාසය වෙනකොට වාර්තාවක් හදනවා, මෙන්න මේ වගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ලංකාවට හඳුන්වා දුන්නොත් හොඳයි කියලා වාර්තාවක් හදනවා දරුවන. ඒ වාර්තාවට කියනවා දවල පත්‍රිකාව කියලා. දවල පත්‍රිකාව කියලා කියනවා. ඉතින් ඒ දවල පත්‍රිකාවට රාජ්‍ය මන්ත්‍රණ සභාව, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ පූර්ණ අනුමැතිය ලැබෙනවා. ඊට පස්සේ 1946 මැයි මාසෙදී බ්‍රිතාන්‍ය විසින් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකාවට ලබා දෙන්න නිර්දේශ කරනවා. හැබැයි දරුවනේ, ලංකාවේ ඒක ක්‍රියාත්මක වෙන්නේ 1948 ඉඳන්. ඒක මතක තියාගන්න. කොහොම නමුත් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකාවට ලැබෙනවා. දැන් එතකොට මේ කරුණු ටික ඔබට මතකද? 1944 දී ලංකාවට ආපු සෝල්බරි කොමිසම විසින් ලංකාවට සුදුසු ආකාරයේ ශ්‍රී ලාංකික මන්ත්‍රීවරුන්ට පාලන කටයුතු සම්බන්ධව පූර්ණ බලතල ලැබෙන ආණ්ඩු ක්‍රමයක් යෝජනා කරනවා. ඒ යෝජනා ඇතුළත් වාර්තාවට කියනවා දවල පත්‍රිකාව කියලා. ලංකාවට ලබා දිය යුතු යැයි යෝජනා ඇතුළත් වාර්තාවට කියනවා දවල පත්‍රිකාව කියලා. ඉතින් දරුවනේ, ඉස්සල්ලාම ඒ දවල පත්‍රිකාව ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් සම්මත වෙනවා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් ඒ දවල පත්‍රිකාව පිළිගන්නවා. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවත් 1946 මැයි මාසයේදී ඒ දවල පත්‍රිකාවේ සඳහන් යෝජනා ඇතුළත් ආණ්ඩු ක්‍රමය ලංකාවට ලබා දෙන්න යෝජනා කරනවා. එතකොට මොකද දවල පත්‍රිකාව කියලා කියන්නේ? ලංකාවට ලබා දිය යුතු යැයි සඳහන් ආණ්ඩු ක්‍රමය පිළිබඳව වාර්තාව. එතකොට 1948 ඉඳන් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකාවට පිරිනමනවා. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ලංකාවට පිරිනමනවා 1948 දී. එතකොට සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරනකොට දරුවනේ, සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. අපි බලමු දැන් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ ලක්ෂණ මොනවාද කියලා. පළවෙනි එක තමයි දරුවනේ, ඉස්සලාම වතාවට ලංකාවට නිදහස ලැබෙනවා. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ලංකාවට නිදහස ලැබෙනවා. ලංකාවට නිදහස ලැබෙනවා. හැබැයි දරුවනේ, ඒ 1948 දී ලංකාවට ලැබෙන නිදහස පූර්ණ නිදහසක් නෙවෙයි. පූර්ණ නිදහසක් නෙවෙයි. ඒකට අපි කියන්නේ දරුවනේ අර්ධ නිදහසක් කියලා. මොකද 1948 දී ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ලබා දුන්නේ නැහැ. ලබා දුන්නේ අර්ධ නිදහසක්. අර්ධ නිදහසක්. තවදුරටත් බ්‍රිතාන්‍යත් එක්ක බැඳීම් තිබ්බා. මොකද බ්‍රිතාන්‍යයන් දන්නවා ලංකාව පිහිටීම. ලංකාවේ පිහිටීම බ්‍රිතාන්‍යයන්ට හුඟක් වැදගත්. ඒ නිසා එකවරම නිදහස ලබා දෙන්න බ්‍රිතාන්‍යයන් කැමති වුණේ නැහැ. ඒ නිසා සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාවට නිදහස ලබා දුන්නා කියලා කිව්වට ඒකෙන් අපිට ලැබුණේ අර්ධ නිදහසක්. අර්ධ නිදහසක්. තවදුරටත් බ්‍රිතාන්‍යත් එක්ක විවිධ බැඳීම් තිබ්බා. ඉතින් වෙනත් රටක් එක්ක බැඳීම් තියෙනවා නම් ඒක නිදහසක් වෙන්න බෑනේ. ඒ නිසා සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට ලැබෙන්නේ අර්ධ නිදහසක්. අපි මේ නිදහසට කියනවා දරුවනේ ඩොමිනියන් තත්ත්වයේ අර්ධ නිදහසක් කියලා. මොකද තවදුරටත් බ්‍රිතාන්‍යත් එක්ක ගිවිසුම්ම බැඳීම් තිබ්බා. ඒ නිසා සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට ලැබුණේ අර්ධ නිදහසක් කියලා සලකනවා. කොහොම නමුත් ශ්‍රී ලාංකිකයන්ට පාලන කටයුතු සම්බන්ධව පූර්ණ බලතල හිමිවන ආණ්ඩු ක්‍රමයක් ලෙස තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හඳුන්වන්නේ. එහෙමනම් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එක ලක්ෂණයක් තමයි ශ්‍රී ලංකාවට නිදහස ලැබීම. ඒ ලැබිච්ච නිදහස පූර්ණ නිදහසක් නෙවෙයි, අඩ නිදහසක්, අර්ධ නිදහසක්. ඇයි අපි ඒක අර්ධ නිදහසක් කියන්නේ? 1948 දී ශ්‍රී ලංකාවට නිදහස දුන්නා කියලා කිව්වට ඒ දුන්නේ අර්ධ නිදහසක්. තවදුරටත් බ්‍රිතාන්‍යත් එක්ක බැඳීම් තිබ්බා. ඒ නිසා ඒක අර්ධ නිදහසක් කියලා හඳුන්වනවා. දෙවැනි ලක්ෂණය තමයි දරුවනේ, අග්‍රාණ්ඩුකාර ධූරයක් ලංකාවට හඳුන්වා දුන්නා. අග්‍රාණ්ඩුකාර ධූරයක් ලංකාවට හඳුන්වා දෙනවා. මීට කලින් හිටිය ආණ්ඩුකාර ධූරයක්නේ. ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ හිටියේ ආණ්ඩුකාරවරයෙක්. නමුත් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් අග්‍රාණ්ඩුකාර ධූරයක් ලංකාවට හඳුන්වා දෙනවා. අග්‍රාණ්ඩුකාරවරයා කියන්නේ දරුවනේ රැජිනගේ නියෝජිතයා. ආම් බලන්න එතකොට කොහෙද අපිට නිදහසක්? රැජින වෙනුවෙන් ලංකාවේ වැඩ බලන්නේ අග්‍රාණ්ඩුකාරවරයා. එතකොට රැජිනගේ නියෝජිතයා තමයි අග්‍රාණ්ඩුකාරු. එතකොට සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලංකාවට හඳුන්වා දුන්න අග්‍රාණ්ඩුකරු කියලා කියන්නේ රැජිනගේ මෙරට නියෝජිතයා. එයාට කියනවා දරුවනේ නාමික විධායකයෙක් කියලා. නාමමාත්‍ර විධායකය. අග්‍රාණ්ඩුකාරවරයාට කියන්නේ නාමමාත්‍ර විධායකය. නමට විතරයි බලතල නැහැ. ඒකනේ නාමික විධායකයෙක් කියන්නේ, නමට විතරයි. එයාට පාලනය සම්බන්ධව බලතල නැහැ. කොහොම නමුත් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලංකාවට හඳුන්වා දෙන අලුත් තනතුරක් තමයි අග්‍රාණ්ඩුකාරවරයා. අග්‍රාණ්ඩුකාරවරයා කියලා කියන්නේ බ්‍රිතාන්‍ය රැජිනගේ මෙරට නියෝජිතයා. රැජින වෙනුවෙන් මෙරට වැඩ බලන්නේ අග්‍රාණ්ඩුකාරවරයා. එයාට කියන්නේ නාම මාත්‍ර විධායකය, නාමික විධායකය. ඇයි එයාට නාමික කියන නම පාවිච්චි කරන්නේ? නමට විතරයි බලතල නැහැ. එයා හැම තීරණයක්ම ගන්න ඕනේ අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයෙන් අහලා. අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයෙන් අහන්නේ නැතුව අග්‍රාණ්ඩුකරුට තීරණ ගන්න බෑ. එතකොට අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයෙන් අහලා තමයි අග්‍රාණ්ඩුකාරවරයා හැම දෙයක්ම කරන්න ඕනේ. ඒ නිසා එයාට කියනවා නාමික විධායකය. නමට විතරයි. හැම දෙෙම අගමැතිගෙන් අහලා තමයි ක්‍රියාවට නංවන්න ඕනේ. ඒ නිසා සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අග්‍රාණ්ඩුකාරවරයාට කියන්නේ නාමික විධායකය. නමට විතරයි පාලන කටයුතු සම්බන්ධව එයාට බලයක් නැහැ. එයා හැම තීරණයක්ම ගන්න ඕනේ අගමැතිගෙන් අහලා. රයිට්. ඔන්න පළවෙනි ලක්ෂණය. දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි ලක්ෂණය. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් ලක්ෂණයක් තමයි දරුවනේ අගමැතිවරයෙක් ඉස්සලාම ලංකාවට හඳුන්වා දෙන. ඉස්සලාම වතාවට ලංකාවට අගමැති ධූරයක් හඳුන්වා දෙනවා. අගමැති ධූරයක් ඉස්සලාම වතාවට ලංකාවට හඳුන්වා දෙනවා. මීට කලින් අගමැති ධූරය කියලා එකක් ලංකාවේ තිබෙන්නේ නැහැ. ඉස්සලාම වතාවට ලංකාවට අගමැති ධූරයක් හඳුන්වා දෙන්නේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්. අගමැති ධූරයක් 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවට ඉස්සලාම වතාවට අගමැති ධූරයක් හඳුන්වා දෙනවා. ඒ අගමැති පත් කරගන්නේ මෙන්න මෙහෙමයි දරුවනි. මහාමැතිවරණයක් තියෙනවා. මහාමැතිවරණේ කියන්නේ ඔබ දන්නවනේ මහාමැතිවරණේ කියන්නේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ව තෝරගන්න මැතිවරණය. එතකොට මහාමැතිවරණයක් තියලා ජයග්‍රහණය කරන පක්ෂයේ තියෙනවනේ. මහාමැතිවරණයක් තියලා ජයග්‍රහණය කරන පක්ෂයේ නායකයා ඉන්නවනේ. ආන් එයාව අගමැති විදිහට පත් කරනවා අග්‍රාණ්ඩුකාරවරයා විසින්. එතකොට කොහොමද අගමැතිවරයාව පත් වෙන්නේ? මහාමැතිවරණයක් තියලා ජයග්‍රහණය කරන පක්ෂයේ නායකයා අගමැති ලෙස පත් කරනවා. මහාමැතිවරණයක් තියලා ජයග්‍රහණය කරන පක්ෂයේ නායකයා අගමැති ලෙස පත් කරනවා. ඔබ දන්නවා ලංකාවේ ඒ ආකාරයට පවත්වනවා මැතිවරණයක් 1947 අගෝස්තු මාසයේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා. ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා. ඒකෙන් දරුවනේ ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. මොකද ඔය වෙනකොට 1948 වෙනකොට එක්සත් ජාතික පක්ෂය පිහිටවාගෙන තියෙන්නේ. එතකොට 1947 අගෝස්තු මස පැවති ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගන්නේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි ඩී.එස්. සේනානායක. එතකොට ඩී.එස්. සේනානායක. එතකොට ඩී.එස්. සේනානායක තමයි අගමැති විදිහට පත් වෙන්නේ. පැහැදිලි නේද? ඩී.එස්. සේනානායක තමයි අගමැති විදිහට පත් වෙන්නේ. ඩී.එස්. සේනානායක. එතකොට කවුද ශ්‍රී ලංකාවේ පළවෙනි අගමැති විදිහට පත් වෙන්නේ? ඩී.එස්. සේනානායක මහතා. ඩී.එස්. සේනානායක මහතා නිදහස් ශ්‍රී ලංකාවේ පළවෙනි අගමැති ලෙස පත් වෙන්නේ ඩී.එස්. සේනානායක මහතා. ඒක ඔබ හොඳට මතක තියාගන්න. එහෙමනම් අගමැති ධූරය ලංකාවට හඳුන්වා දෙනවා. අගමැති ධූරය ලංකාවට හඳුන්වා දෙනවා. අගමැතිවරයාට තමයි බලතල තියෙන්නේ දරුවනේ. හැම පාලන කටයුත්තක්ම සිදු කළ යුත්තේ අගමැතිවරයා. ඔන්න මතක තියාගන්න. එහෙමනම් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉස්සලාම වතාවට ලංකාවට අගමැතිවරේ කඳුනා දෙනවා. අගමැතිවරයා පත් කරගන්නේ කොහොමද? මැතිවරණයක් තියලා ඒ මැතිවරණයෙන් ජයග්‍රහණය කරපු පක්ෂයේ නායකයා තමයි අගමැති. ඒ අනුව 1947 පවත්වපු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි ඩී.එස්.සේනානායක. ඩී.එස්.සේනානායක රටේ අගමැති විදිහට පත් කරනවා. අගමැතිට තමයි පාලන කටයුතු සම්බන්ධව වැඩි බලයක් තියෙන්නේ. ඒ නිසා අපි යාට කියනවා සත්‍ය විධායකයෙක් කියලා. ඔබට මතකනේ නාමික විධායකයෙක් කියන්නේ නමට විතරයි පාලන කටයුතු සම්බන්ධව බලයක් නැහැ, අගමැති කියන විදිහට වැඩ කරන්න ඕනේ. ඒ නිසා යාට කියනවා නාමික විධායකයෙක්. අග්‍රාණ්ඩුකරු අගමැතිට තමා පාලන කටයුතු සම්බන්ධව සියලු බලතල තියෙන්නේ. ඒ නිසා එයාට කියනවා සත්‍ය විධායකයෙක් කියලා. එහෙනම් දැන් මම සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලක්ෂණ තුනක් ඔබට එක්ක කතා කරා. 1. ශ්‍රී ලංකාවට නිදහස ලැබීම. 2. අග්‍රාණ්ඩුකාර ධූරයක් හඳුන්වා දීම. 3. අගමැති ධූරයක් හඳුන්වා දීම. ඊට පස්සේ දරුවනේ අගමැති ධූරය හඳුන්වා දෙනවනේ අගමැති ඇමති මණ්ඩලයක් පත් කරගන්නවා. කැබිනට් මණ්ඩලය කියන්නේ අපි ඒකට. එතකොට අගමැති පත් වුණාට පස්සේ අගමැතිවරයා විසින් තමන්ගේ ඇමති මණ්ඩලය නම් කරනවා. ඔන්න ඔහම තමයි උනේ. එහෙනම් ඔන්න තුන්වෙනි ලක්ෂණය. හතරවෙනි ලක්ෂණය තමයි දරුවනේ ද්විමාණ්ඩලික පාර්ලිමේන්තුවක් හඳුන්වා දුන්නා. ඔන්න තේරුම් ගන්න ඕනේ දෙයක්. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලංකාවට මණ්ඩල දෙකකින් යුක්ත පාර්ලිමේන්තුවක් හඳුන්වා දුන්නා. දැන් අද බලන්නකෝ, අද ලංකාවේ තියෙන්නේ එක පාර්ලිමේන්තුවයිනේ. නමුත් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ කොටස් දෙකක් තිබ්බා. හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ. අද පාර්ලිමේන්තුව කියලා ඒක මාණ්ඩලික ආයතනයක් විතරයිනේ තියෙන්නේ. නමුත් සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව කොටස් දෙකයි. පාර්ලිමේන්තුව කොටස් දෙකයි. 1. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. 2. උත්තර මන්ත්‍රී මණ්ඩලය කියලා. එතකොට සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව කොටස් දෙකයි. ඒ නිසා අපි කියනවා ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් සෝල්බරි ආණ්ඩුක්‍රමයෙන් හඳුන්වා දුන්නා කියලා. මොකක්ද ඒකේ තේරුම? ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් කියන්නේ කොටස් දෙකකින් යුක්ත පාර්ලිමේන්තුවක් ලංකාවට හඳුන්වා දෙනවා සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. එකක් තමයි මහජන මන්ත්‍රී මණ්ඩලය හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. දෙවෙනි එක තමයි උත්තර මන්ත්‍රී මණ්ඩලය. එහෙමනම් මහජන මන්ත්‍රී මණ්ඩලය හා උත්තර මන්ත්‍රී මණ්ඩලය කියලා පාර්ලිමේන්තුව කොටස් දෙකයි. මණ්ඩල දෙකකින් යුක්ත පාර්ලිමේන්තුවක් ලංකාවට ඉස්සලා වතාවට හඳුන්වා දෙනවා සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්. මොකද්ද දරුවනේ ඒ මණ්ඩල දෙක? 1. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය. 2. මහජන මන්ත්‍රී මණ්ඩලය. මේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු 101යි. මහජන මන්ත්‍රී මණ්ඩලයේ හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු 101යි. ඒ 101 දෙනාගෙන් 95ක් ඡන්දෙන්පත් වුණා. 6 දෙනෙක් අග්‍රාණ්ඩුකරු නම් කරලා දැම්මා. ඔන්න හැටි. මහජන මන්ත්‍රී මණ්ඩලය හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී සංඛ්‍යාව 101යි. 101න් 95ක් ජනතාවගේ ඡන්දෙන්පත් කරගත්තා. ඉතුරු 6 දෙනා අග්‍රාණ්ඩුකරු නම් කරලා දැම්මා. ඉතුරු 6 දෙනා අග්‍රාණ්ඩුකරු නම් කරලා දැම්මා. ඔන්න මහජන මන්ත්‍රී මණ්ඩලය. උත්තර මන්ත්‍රී මණ්ඩලය කියලා එකක් හඳුන්වා දුන්නනේ. අපි සෙනෙට් සභාව කියලාත් කියනවා. උත්තර මන්ත්‍රී මණ්ඩලය කියලා එක්කත් හඳුන්වා දුන්නනේ. ඒ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 30යි. 30යි. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 30යි. 30න් 15ක් අග්‍රාණ්ඩුකරු නම් කරලා දානවා. ඉතුරු 15 මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් විසින්පත් කරනවා. ඔන්න එතකොට ඔන්න මතක තියාගන්න සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව කොටස් දෙකයි, එක මහජන මන්ත්‍රී මණ්ඩලය, දෙක උත්තර මන්ත්‍රී මණ්ඩලය. මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු 101යි, 101න් 95ක් ඡන්දෙන් 6ක් අග්‍රාණ්ඩුකරුගේ නාමකරණයෙන් නම් කරලා දානවා. උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී සංඛ්‍යාව 30යි, 30න් 15ක් අග්‍රාණ්ඩුකරු නම් කරලා දානවා. ඉතුරු 15 මහජන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙන් තෝරා ගන්නවා. එතකොට බලන්නකෝ, සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ විශේෂ ලක්ෂණයක් තමයි එහෙනම් දරුවනේ කොටස් දෙකකින් යුක්ත, මණ්ඩල දෙකකින් යුක්ත පාර්ලිමේන්තුවක් ලංකාවට හඳුන්වා දෙනවා. ඒකට කියනවා ද්විමාණ්ඩලික ව්‍යවස්ථා දායකය කියලා කියනවා. දැන් මම ඔන්න සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලක්ෂණ, සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ලක්ෂණ කියක්ද 4ක් ඔබට කිව්වා. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලක්ෂණ 4ක් ඔබට කිව්වා. 1. ලංකාවට නිදහස ලැබීම. 2. ඉස්ලාම් වතාවට අග්‍රාණ්ඩුකාර ධූරයක් හඳුන්වා දීම. එයාට අපි කියනවා නාමික විධායකය කියලා. 3. ඉස්ලාම් වතාවට ලංකාවට අගමැති ධූරයක් හඳුන්වා දීම. එයාට අපි කියනවා සත්‍ය විධායකය කියලා. 4. ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් හඳුන්වා දීම. ඒ කියන්නේ මණ්ඩල දෙකකින් යුක්ත පාර්ලිමේන්තුවක්, කොටස් දෙකකින් යුක්ත පාර්ලිමේන්තුවක් ලංකාවට හඳුන්වා දෙනවා. ඊළඟට දරුවනේ තවත් ලක්ෂණයක් තමයි සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තවත් එක ලක්ෂණයක් තමයි දරුවනේ ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියලා ආයතනයක් හඳුන්වා දෙනවා. ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියලා ආයතනයක් හඳුන්වා දෙනවා. ඇයි දන්නවද දරුවනේ මේ වගේ ආයතනයක් හඳුන්වා දෙන්නේ? ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියලා ආයතනයක් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හඳුන්වා දෙනවා. ඇයි දන්නවද මේ වගේ ආයතනයක් ලංකාවට හඳුන්වා දෙන්නේ? රාජ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යන්න. රාජ්‍ය සේවය කියන්නේ දරුවනේ රජයේ වැටුප් ලබන නිලධාරීන්ට තමයි දරුවනේ කියන්නේ රාජ්‍ය සේවකයෝ. එතකොට රාජ්‍ය සේවකයන්ගෙන් සමන්විත වන අයට කියනවා අපි රාජ්‍ය සේවය කියලා. එතකොට මේ රාජ්‍ය සේවයේ වැඩ කටයුතු, රාජ්‍ය සේවකයන්ගේ වැඩ කටයුතු කාර්යක්ෂමව හා විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියලා ආයතනයක් ලංකාවට හඳුන්වා දෙනවා. මොකද්ද හඳුන්වා දෙන්නේ? ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියලා ආයතනයක් ලංකාවට හඳුන්වා දෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැඩ කටයුතු ඉතා විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා. ඔන්න පස්වෙනි ලක්ෂණේ. ඊළඟට දරුවනේ තවත් එකක් හඳුන්වා දෙනවා, අධිකරණ සේවා කොමිෂන් සභාව කියලා. ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාව කියලා ආයතනයක් ලංකාවට හඳුන්වා දෙනවා. ඇයි එහෙම එකක් හඳුන්වා දෙන්නේ? ඕනෑම රටක අධිකරණයේ දරුවනේ ස්වාධීනව තියෙන්න ඕනේ. ඕනෑම රටක අධිකරණයේ කියන එක ස්වාධීනව තියෙන්න ඕනේ. එතකොට අධිකරණය ස්වාධීන වෙන්න ඕන. ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ බලපෑම් වලින් තොරව අධිකරණය ස්වාධීනව තිබිය යුතුයි. එතකොට අධිකරණය ස්වාධීනව පවත්වාගෙන යන්න, අධිකරණ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා තීරණ ගන්නට ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාව කියලා ආයතනයක් ලංකාවට හඳුන්වා දෙනවා. එතකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියලා ආයතනයකුත් ලංකාවට හඳුන්වා දෙනවා. ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාව කියලා ආයතනයකුත් ලංකාවට හඳුන්වා දෙනවා. රාජ්‍ය සේවය විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය තීරණ ගන්නට තමයි ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව හඳුන්වා දෙන්නේ. අධිකරණ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමේ අරමුණින් තමා ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාව කියලා ආයතනයක් ලංකාවට හඳුන්වා දෙන්නේ. එහෙනම් දරුවනේ මේ අනුව සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ ලක්ෂණ මොනාද කියන එක දැන් අපි සාකච්ඡා කරා. මොනාද විශේෂ ලක්ෂණ? එක, ලංකාවට නිදහස ලැබීම. හැබැයි අපි දන්නවා ඒ ලැබිච්ච නිදහස පූර්ණ නිදහසක් නෙවෙයි, අර්ධ නිදහසක්. තවදුරටත් බ්‍රිතාන්‍යයන් විසින් ලංකාව පාවිච්චි කරා. ඒ නිසා ඒක අර්ධ නිදහසක් වෙනවා. කොහොම නමුත් 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබුණා කියලා අපි සලකනවා. දෙවනි ලක්ෂණේ, ඉස්ලාම් වතාවට අග්‍රාණ්ඩුකාර ධූරයක් ලංකාවට හඳුන්වා දෙනවා, නාමික විධායකය. තුන්වෙනි ලක්ෂණය, ඉස්ලාම් වතාවට ලංකාවට අගමැති ධූරයක් හඳුන්වා දෙනවා, සත්‍ය විධායකය කියලා අපි ඒකට කියනවා. හතරවෙනි ලක්ෂණය, ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් හඳුන්වා දෙනවා. ඒ කියන්නේ දරුවනේ ආයතන දෙකින් යුක්ත පාර්ලිමේන්තුවක් හඳුන්වා දෙනවා. එක මහජන මන්ත්‍රී මණ්ඩලය, දෙක උත්තර මන්ත්‍රී මණ්ඩලය නමින් ද්විමාණ්ඩලික පාර්ලිමේන්තුවක් ලංකාවට හඳුන්වා දෙනවා. රාජ්‍ය සේවය විධිමත්ව හා කාර්යක්ෂමව, රාජ්‍ය සේවකයන්ගේ වැඩ කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වගෙන යන්නට ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියලා ආයතනයක් හඳුන්වා දෙනවා. ඒ වගේම රටක අධිකරණය ස්වාධීනව පවත්වගෙන යාම සඳහා අවශ්‍ය තීරණ ගන්නට, අධිකරණය ස්වාධීනව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තීරණ ගන්නට ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාව කියලා එකක් පත් කරනවා. මෙන්න මේ ආකාරයට සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ ලක්ෂණ ඔබට පෙන්නලා දෙන්නට පුළුවන්කම තියෙනවා.